ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ 2 මුදල් පනත යටතේ නියෝග අනුමත කිරීමට මුදල් පනත යටතේ නිවේදන අනුමත කිරීමට ගරු නාගරික සංවර්ධන අමාත්‍ය අන්ඩර් කරුණාතිලක
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ විෂයාංක 2 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
විවාදය ආරම්භ කිරීමට ඔනරබල් ඩොක්ටර් අර්ෂද සූර්යපෙරම you have 80 minutes.
Honorable Speaker, the matters taken up for today's discussion and the debate is relating to the gazettes that was issued on 31st of December 2025, number 2421/30, and another gazette issued relating to gazette number 2421/41, dated 31st January 2025. There are important areas that are envisaged through these gazettes to ensure the due process is followed in one angle and in order to provide the necessary support to carry on the development activities in line with the mandate that we provided, that people have given their blessings for us to implement. The first item in relation to that one is on the implementation, the 2130 relating to the international airports the country is having currently operating, the Mattal Airport, the Bandaranaike International Airport, Ratmalana Airport and Jaffna Airport. The airport structure, the technical clarification relating to the gazette, Honorable Speaker, is on the basis that all these international airports enjoyed a certain facility until recently that got expired. The details of such expiry, the facility relating to embarkation fee applied on the passengers that are charged through the tickets expired on 27th of in the month of December 2024. In relation to the privileges and the benefits provided to the passengers coming through Bandaranaike International Airport and the Ratmalana Airport expired in the month of March 2025 this year, 2 months back, and same applies to Ratmalana Airport also. The benefit given through the embarkation fee expired. Same applies to the passengers who are coming all the way to the International Airport in Jaffna, the people flying to Northern Province, that also expired in the month of February this year. Considering the situation the country was going through and based on the request from the tourism sector to provide that impetus, to provide the support to the tourism industry, as we all are aware, there is a major weightage that we have kept on the tourism sector. Garu Kathanayaka Thumani, සංචාරක ව්‍යාපාරය පිළිබඳව විශාල බරතැබීමක් කරලා තියෙනවා. රටක් විදියට අපි ඉදිරියට යන ගමනේදී රජය බලාපොරොත්තු වෙන ආදායමට ලොකු කොටසක් සංචාරක ව්‍යාපාරය තුලින් ලැබෙයි කියලා. ඒ අනුව තමයි ඒකට ලැබුණු කරුණු කාරණා සලකා බලලා මේ දක්වා ලබා දී තිබූ ඒ ප්‍රතිලාභය, ඒ කියන්නේ මත්තල එයාපෝර්ට් එකට එන පැසෙන්ජර්ස්ලා නැවත රටින් පිටවන විට අය කරන ඩොලර් 60කට ආසන්න ඒ ගාස්තුව නැවත තව අවුරුද්දක කාලයකට ඒ සහනය දීර්ඝ කරන්නට මේ ගැසට් එකෙන් යෝජනා කරලා තියෙනවා. දෙවැනි කාරණය තමයි මම නැවත වතාවක් කියනක විදිහටම අර සංචාරක ව්‍යාපාරයට තබා තිබෙන බරතැබීම නිසා අපිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා එන පැසෙන්ජර්ස්ලට, ටුවරිස්ට්ලට, රත්මලාන ගුවන්තොටුපළ හරහා එන ටුවරිස්ට්ලට සහ ජාපනය ගුවන්තොටුපළ හරහා එන ටුවරිස්ට්ලටත් පැසෙන්ජර්ස්ලටත් සියයට 50කින් ඒ ගාස්තු අඩු කරපු එක ඩොලර් 60ක ගාස්තුව සියයට 50ක ප්‍රමාණයකින් අඩු කරලා ඩොලර් 30කට ලබා දී තිබූ ඒ වර ඒ බෙනිෆිට් එක ටුවරිස්ලට තව වසරකින් දීර්ඝ කරන්නට මේ ගැසට්ටුවෙන් යෝජනා කරනවා මේ ගැසට් පත්‍රිකාව විසින් යෝජනාව කරනවා එතකොට මේ පද්ධතිය තුලින් මේ ගැසට් පද්ධතිය Yes, that is the item number 2, persons leaving Sri Lanka from Colombo. Sorry, my mistake. I'll correct that one. Point is well taken. Thank you very much for the thank you very much honorable minister member for the suggestion as I was explaining the tourists who are using these airports the reason to extend these benefits that were already provided to the passengers is on the basis that the tourism sector requires that uplifting the tourism sector is battered these airports the constructions the projects implementation capital expenditure tourism sector in the country related to matters and related matters were famous in the past not necessarily for the tourism activities but for other nefarious activities as well because country was made bankrupt due to these activities of politicians we did not have the country as of now do not have a provision to collect the necessary fees in the event an airline is not paying the necessary fees I'll explain that one the fees that is collected through this manner is charged through the airline because the amount is added to the ticket the cost of the ticket airline ticket so once the passengers go through the process the airline supposed to provide that collect that revenue and supposed to hand it over to the necessary authorities accordingly the treasury should get the contribution the related contribution as well unfortunately if an airline is currently providing that money there is a recourse there is a way forward to go ahead and collect that money but in the event there is if the airline is not providing that money there's not adequate provisions to collect that money so our intention the present government's intention is to make sure those legal provisions are strengthened allowing the government to collect the necessary revenue it is going beyond the tourism sector is a sector honorable speaker that goes beyond merely relating to the fees that we collect at the airport or the amounts that we are collecting from tourists the level of employment that it
niyojya kathanayaka thuma mulasenta pabinnata
Harshana Suryaparma, you may please continue.
Thank you, Deputy Speaker. Honorable Deputy Speaker. So the fees not charged, even though there is a fee, the same fees not charged for children below 5 years of age. And for the airline crew members, this fee is not applicable, as well as for passengers who are on transit basis for less than 24 hours. The reason for this facilitation is to ensure the tourism industry will thrive and is able to bring the revenue to the country and it is able to contribute not only in terms of revenue but to the wider economic activities tourism sector is an area where the impacts goes far beyond from the airport it relates to the hotels it relates to the other establishment right across the country where tourists go and spend the time in the current economic plan there's lot of in the current budget it is provided not only the traditional tourism destinations several other destinations are also promoted to ensure all the districts of the country will get that fair attention where tourists will visit to all different places and as a result the development the benefits of development will flow into the other areas as well but the area that we have in the past is ape ratata me tibunu gatalu nisa tourislaave naha vitarak nemei garu niyojya kathanayaka tumani ratata aayojakiyot aave naha me tourism kshetrayetama sambandhai airport ekata sambandhai apita tibuna online visa system ekak මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම ටුවරිස්ලට අවශ්‍ය සහනය ලබා දීම සඳහා. මොකද මේ ලෝකේ තියෙන ලංකාව විතරක් එකම රට වෙලා මෙතනට ටුවරිස්ලා එනවා නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායක තුමනි, අපේ රීජන් එකේ තියෙන කලාපයේ තියෙන අනෙකුත් ඩෙස්ටිනේෂන් එක්කත් ලංකාව තරඟ වැදලා අපේ ටුව ඔපරේටර්ස්ලා, අපේ හොටෙල්ස්, අපේ එයාලයින්ස් එකතු වෙලා වැඩ කටයුතු කළා තමයි ආකර්ෂණය ඇතිකරවා ගත යුත්තේ. ඒක එක කාරණයක් තමයි මේ ඔන්ලයින් වීසා ඇප්ලිකේෂන් එකට තිබුණු ගැටලුව. අපි දන්නවා උසාවියෙන් අධිගරු අධිකරණයෙන් ඒකට අවශ්‍ය තීන්දු තීරණ ලබා දීලා පවා මේ කියන නීතිය ගැන කතා කරන විපක්ෂය, බොරුවට හඬ නගන විපක්ෂය උසාවියෙන් ලබා දීපු තීන්දුවලටවත් ගරු කරේ නැහැ, අධිකරණයටවත් ගරු කරේ නැහැ. රටේ නීතියක් නැති a lawless state that we had, honorable deputy speaker. Whereas when the present government came into power, within 48 hours of the president being appointed, being elected, the arrangements were made to restore the online visa facility. The number of hours would have been plus or minus here and there, but the essence of the matter is we made it possible. That gave the example, the efficiency, ability to deliver, and the respect for law, laws and rules of the country, honorable deputy speaker. E vitarak nemei me karyabhare karagena yanakota me ape thiyena vyaprutin idiriyata diriganwala gennata api dannowa me ya bandaranayaka airport ekke wedakatiyuttu karannata jaika ayathaney magin japan rajaya magin lankawata awashya aramudal sapayannata wedapiliwela kriyaatmaka wela thibuna. E wedapiliwela kriyaatmaka karagena yaddi karapu dushana wancha akatiyutu nisa ඒ වෙලාවට රටේ හිටපු තානාපතිතුමා ගිහිල්ලා ජනාධිපතිතුමාට පැමිණිලි කරා. ඒක තමයි මේ රටේ තිබුණු තත්වය. වංචාව දූෂණය මුල් බැසගෙන තියෙන තත්වය තමයි අපේ ජාත්‍යන්තර සබඳතාවලට පවා ගැටලු වතු වෙන තත්වයට මේක ඔඩුදුවලා, මේ කැන්සර් එකක් විදියට රට පුරා ඔඩුදුවලා තිබුණේ රටේ ඉහළම තැන ඉඳලා දූෂණය වංචාව කරනකොට. නමුත් වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ ඒ ජපාන රජය නැවත සම්බන්ධ වෙලා වහාම ඒ ප්‍රොජෙක්ට්ස් නැවත ආරම්භ කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? විදේශිකයන්, වෙන රජයන්, වෙන රාජ්‍යයන් ලංකා ආණ්ඩුව කෙරෙහි, මේ වර්තමාන ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය තමයි මේකෙන් තහවුරු කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුත්ත මේ විදිහට ඉදිරියට ගෙනියන්න. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අකටයුතු වල තියෙන ගැටලුව තමයි cost escalation. එහෙම නැත්නම් මේ වංචා දූෂණ කටයුතු නිසා මේ ප්‍රොජෙක්ට්ස් වසර ගණනාවක් අත්හිටවීම තිබිලා තියෙන නිසා මේ නැවත ස්ටාර්ට් කරද්දී, ආරම්භ කරද්දී ඒ කලින් බලාපොරොත්තු මුදලට වඩා අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්නට සිද්ධ වෙනවා. කවුද මේ සල්ලි ගෙවන්නේ? මේක තමයි කියන්නේ cost of corruption. It's not necessarily the amount related to the project. The cost of corruption, the lost opportunity cost, the as a country, the reputation damage that we have incurred, there are multiple areas. This is where the present government is determined. A proper system is put in place, projects will be expedited, due process will be followed, transparency will be brought in. This is in relation to the gazette on tourism sector. Honorable Deputy Speaker, we have another matter taken up for deliberation today for debate, that is in relation to the gazette notification 2421/41 relates to the luxury taxation on vehicles. We know the previous taxation that was available, the limit to tax, the charge, the luxury tax, honorable deputy speaker, is on a 3.5 million starting point for petrol vehicles and diesel vehicles. The details, due to the calamity that we had prevailed in the country and the level of the depreciation of the rupee, we know the vehicles, the cost of vehicles escalated suddenly after 5 years when we started opening it. After 5 years when vehicles are being brought into the country, the value of the vehicles have grown up significantly, resulting requiring adjustments to make sure these vehicles are affordable. As a result, previously a luxury tax was charged at the point when the value exceeds 3.5 million rupees for petrol and diesel vehicles. A luxury tax was charged when the value exceeds for 4 million and a luxury, another, for another category, when the value exceeds 6 million, a luxury category was tax was charged. However, considering the situation, the depreciation of rupee, the escalation of the cost out there, and to make it affordable, present government made a decision, even though it has a negative impact on the revenue, to support people who are willing to and can afford to get a vehicle at this stage by increasing that limit to provide a benefit to the society, even though it is detrimental in terms of revenue, Honourable Deputy Speaker. So accordingly, the rates, the levels or the limits of charging a luxury tax is now revised from 3.5 million, another 1.5 million is relief is provided. So luxury tax is charged when it exceeds the value of 5 million. And for the second category where it was charged at 4 million, another relief slab was added, 1.5 million. Accordingly, the luxury tax charging starting point is going forward is going to be 5.5 million. And the limit that remained for 6 million will continue to remain as it is, because that's already a higher slab. And we, once again, the reason why we are doing is, while facilitating, we need the revenue for the government as well. There are several details relating to the types of vehicles contained in the gazette. Percentages applicable for these vehicles are provided in the gazette as well for the relevant details. The importance of these activities is to support the economic activities the country is engaging in. In one angle, to support the export sector, tourism sector, manufacturing sector. On another angle, Honourable Deputy Speaker, to support the investment activities of the country, to invite investors. We have the facilities, infrastructure available, revenue is channeled for these investment activities. On another angle, to in terms of creation of employment, because it is necessity. As I said, some of the areas are very high economic impact, Honourable Deputy Speaker. So these activities will help this income that we generate, the capital expansion project, the budget allocation of nearly 1.3 trillion in the current year's budget is to support this infrastructure development to achieve those ambitious goals that we have as a government. So,
Honourable Harshana Surya Perma, you had two more minutes of your allocated time.
Thank you so much. So, these investments will provide the employments, the type of benefits that we are looking at. I refer to the investments, the country, we are expecting the type of investments and the progress of these investments. According to the brief data that I have received from the BOI, currently, the investments that are envisaged for the year 2025, it is moving well. For the first quarter, the actual amount of investments, FDI, foreign direct investment, that has reached Sri Lanka is at $197 million, I'm being informed of. So we believe these numbers will improve as we move forward. This is the first quarter results. This is to encourage and to give the hope for the businesses that are working. The plan is working. The entities that are assigned for these tasks are working to deliver those plans as well. Government is keeping a keen eye, regular monitoring, regular engagement to ensure facilitation is provided, regulatory environment is enabled to continue these activities. Not only that, from the tourism sector, based on the projections for the 2025, based on the details that I obtained from the tourism sector, we are expecting arrival of 3 million tourists approximately during the year, of which year-to-date arrivals are nearing 1 million number that has been reported in the public media also at several forums. I noted that one. That indicates a good outcome, a positive outcome in terms of the confidence the tourist international community and the reputation we have as a country. The validation of the work activities the current government is carrying out. Similarly, in terms of revenue projections, Honourable Deputy Speaker, we are expecting nearly $4 billion from this segment. And as of now, the numbers are increasing and $900 million nearly is being clocked as of now. So this indicates we are on track with the plan. lot of facilitation, additional engagements to support these activities will be provided to industries, to ministries, to government departments to ensure we are able to provide the value that people are expecting within the current year. We know these decisions, these gazettes are issued, and the due process is being followed to present them to the parliament on a timely manner as well, to show the people, to demonstrate to the world Sri Lanka as a country is following the due process. And these these activities is to generate the type of revenue to provide to implement the development plan and to take Sri Lanka to the future, the destination we envisage, we plan as a country. Thank you very much.
ඔන්ලයින් වීසක සම්බන්ධයෙන් ඔන්ලයින් වීසක ඔබතුමාට මම දැනුවත් කරන්න කැමති. මුදල් කාරක සභාවෙන් තමයි මෙතනට අපි බොහොම අමාරුවෙන් ඉදිරිපත් කරලා උසාවියට අරගෙන ගියේ. ඒ සම්බන්ධයෙන් තමයි ජීවිත තර්ජනයක් පිළිබඳවත් මෙතන කතා වුණේ. ඉතින් ඒ නිසා ඔබතුමාගේ පාර්ලිමේන්තුවේ හිටපු නැති නිසා ඔබතුමා සමහරවිට නොදන්නව ඇති. ඒ වුණාට විපක්ෂය කියලා ඇඟිල්ල දික් කරනකොට කරුණා කරලා කාටද ඇඟිල්ල දික් කරලා කියන්නේ? මොකද මේ විපක්ෂයේ බොහෝ දෙනා වාඩිලා ඉන්නවා. ඉතින් ඒකට අපි ඉල්ලලා තිබුණේ ගරු කතානායකතුමා විගණකාධිපතිතුමාගේ වාර්තාව. දැන් විගණකාධිපතිතුමාගේ වාර්තාවක් නැහැ. තාම විගණකාධිපතිවරේ පත් කළා නැහැ. දැන් ඊයේ කතානායකතුමාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරාම කිව්වා ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා ඉන්නවා පෙරේද කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉඳද්දී වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවද කියලා අපිට මේ ප්‍රශ්නේ අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවේ. මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඉතින් ඒ ස්වාධීන ආයතනය අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට. බොහොම ස්තුතියි.
Honorable Minister, ගරු නියෝජ්‍ය කතානායක තුමනි, පාර්ලිමේන්තුවේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ රටේ වෙච්ච අකත්වැදිතුකම් දැනගන්න. සමස්ත රටම දන්නවා මේවා ප්‍රසිද්ධ මීඩියාවල මාධ්‍යන්ගේ පළ වුණා. මේ අපි මේ සඳහන් කරන්නට යෙදුනේ උසාවියෙන් තීන්දුවක් දීලා පවා ඒක ක්‍රියාත්මක කරේ නැහැ. අපි ඒක වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉමීඩියට්ලි ඉම්ප්ලිමෙන්ට් කරා. රටම දන්නවා පාර්ලිමේන්තුවේ හිටියද නැද්ද කියලා නෙමෙයි, රටම දන්නවා ලෝල ස්ටේට් එකක් විදියට තමයි මේක කාලයක් තිස්සේ පවත්වාගෙන ගියේ. බොහොම ස්තුතියි.